සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අකුසලං පජහත සක්ඛා අකුසලං පජහිතුං නෝ චේතං සක්ඛා අභවිස්ස අකුසලං පජහිතුං නාහං ඒවං වදෙය්‍යං අකුසලං පජහතේයාති පින්වත්නි බුදුරජාණන් වහන්සේ අකුසල් අතහැරීම පිළිබඳව අවධාරණය කරලා කළා වූ දේශනා පාඩයක් තමයි මම මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ. මේ ධර්ම දේශනාවට අපන්නක ප්‍රතිපදාව කියලා අපි නම් කරනවා. ඒ අපන්නක ප්‍රතිපදාවේ දක්වන්නේ විශේෂයෙන්ම පංචශීලය මුල් කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණයට එළවෙන හැටි. නැත්නම් පංචශීලය අයින් කළොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණයට එළවෙන හැටි. පංචශීලයක් මේකට ඇතුල් වෙනවා. ඒ හේතුව පංචශීලය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඇතුල් කරන්නට පුළුවන් හින්දා. අපි නිතර කියන දෙයක් තමයි පංචශීලය කියන එක බෞද්ධයන්ට විතරක් අයිති එකක් නෙමෙයි කියන කාරණය. මනුෂ්‍ය වර්ගයා ලෝකෙ කොයි තැනක හිටියත් යහපත් මිනිසෙක් වශයෙන් තමන්ගේ ජීවිතය ගෙන යාමට බලාපොරොත්තු වෙනවා නම් ලෝකේ අන්‍යයන්ට හිරිහෙරයක් නොවන විදිහට තමාට විපතක් කරදරයක් නොවන විදිහට මේ දෙපැත්තටම යහපතක් සිද්ධ වෙන ආකාරයෙන් අයහපතක් සිදු නොවන ආකාරයෙන් අනේ සෑම මිනිසෙක්ම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කළ යුතුමයි. බෞද්ධයෙක් වශයෙන් මේක වැදගත් වෙන්නේ බෞද්ධයා කියන කෙනා නිර්වාණය එල්ල කළා කටයුතු කරන කෙනෙක්. නිර්වාණය එල්ල කරනවා කියන්නේ සසර දුකින් මිදීම එල්ල කිරීමයි. සසර දුක අපි විග්‍රහ කරන අනෙක් ආකාරයෙන් ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ යන ආදී වශයෙන් මේ සංසාර දුක්ඛය නානා ප්‍රභේද වෙනවා. අපි පෙන්වලා දෙන ස්වභාවයක් තමයි මේ පින්නතුන්ට බුදුහාමුදුරන්ගේ වචනයට අනුව සංසාර දුක කියන එක දැන් මේ ජීවිතයටත් අයිති. ජීවිතයේ තියෙන මේ සසර දුකින් මිදීමත් අපට අවශ්‍යයි. ඒ වගේම අපිට මෙතනින් පස්සෙත් ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමනක් තියෙනවා නම් මේ දැන් දුකක් තියනා වගේ මේ හැමතැනකදීම දුක ලැබෙනවා. දිව්‍ය ලෝකයට ගියත් ඒ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකේ අවශ්‍ය දේ නොලැබීමේ දුකේ වරදින්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයට ගියත් ඒ බ්‍රහ්ම ලෝකයක් සාර්වකාලික එකක් නෙවෙයි. එතනිනුත් චුත වීමක් තියෙනවා. මරණ දුකේ එතනත් ඒකාන්තයෙන්ම පැමිණෙනවා. ඊට පස්සේ ආයි සසරට වැටෙනවා. ඒකින්ද යම් දුකක් විඳිනවා නම් ඒ ඉපදී ඉපදී මැරි යන ගමනේ අනිවාර්යෙන්ම අපිට දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉපදී ඉපදී මැරි මැරි යන තාක්කල් කවදාවත් දුකෙන් මිදීම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වන පරම සුවය වෙන්නේ ඒ ඉපදී ඉපදී මැරි මැරි යන ගමනක් නවත්වා දෙමීමයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඉපදී ඉපදී යන ඒ ගමන නවත්වන්නට. පරම සුවයයි කියලා දේශනා කළේ අන්න ඒකයි. ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමන නවත්වන්නට ඉස්සෙල්ලා අපි දැන් මෙතන අපට තියෙන යම් දුකක් තියෙනවා නම් ඒ දුකෙන් මිදීමට උත්සාහ අපි ගන්නට ඕනේ. ඒ දුක් නානා ප්‍රකාරයි. වෙයි කොයි ආකාරයෙන් වූ දුකක් තිබුණත් ඒ හැම දුකක්ම තණ්හාව මුල් කරලා එන බව අපි හොඳින් දන්නවා. තණ්හාය ජායති සුඛෝ තණ්හාය ජායති භයං, ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං, රතියා ජායති සෝකෝ, රතියා ජායති භයං යනදී වශයෙන් මේ හැම ආකාරයෙන්ම පෙන්වේ. වචනවල වෙනස වුණාට මේ හැමතැනම තියෙන්නේ තණ්හාව, තෘෂ්ණාව, රාගය, ප්‍රේමය නිසා තමයි මේ ඔක්කොම දුක ඇති වෙන්නේ, ශෝකය ඇති වෙන්නේ, බය ඇති වෙන්නේ. ඉතින් මේකෙන් මිදෙන්නට නම් තණ්හාව මුල් කළා නම් මේ හැම දෙයක්ම තියෙන්නේ. තණ්හාව අඩු වෙච්ච තරමටම තමන්ට ඒ දුක් සමුදාය අඩු වෙනවා. තණ්හාව වැඩි වෙන තරමට දුකත් වැඩි වෙනවා. බැඳීම වැඩි වෙන තරමට දුක වැඩි. දැන් අපි හිතන්න, අපිට දරුවා කියන කෙනා හරීම ප්‍රියමනාප ඉන්ද්‍රයන් පිනවන වස්තුවක්. අම්මා තාත්තගේ දූ දරුවෝ. දැන් දරුවෝ නම් කොච්චරවත් ඉන්නවා. අම්මලා තාත්තලා කොච්චරවත් ඉන්නවා. ඒ හැම අම්මලා තාත්තලටම යම් දරුවෝ කියලා කොටසක් ඉන්නවා නම්, ඒ දරුවන් අනිසි විදියට හැසිරෙනවා නම්, දරුවන් තමන්ට අවශ්‍ය විදියට පිළිපදින්නේ නැත්නම් තමන්ට දුකක් ඇති වෙනවා. අම්මා තාත්තට දුකක් ඇති වෙනවා. ඒ වගේම දරුවන්ගේ ව්‍යසනවලදී අම්මා තාත්තට දුක් ඇති වෙනවා. ඒක අනිත් පැත්තටත් සිද්ධ වෙනවා. එතකොට දැන් කල්පනා කරලා බලන්න, ඔය වෙනත් අම්මලා තාත්තලගේ දරුවෝ ඉන්නවා. ඒ වෙනත් අම්මලා තාත්තලගේ දරුවන්ට ව්‍යසන විපත් ආදී ඇති වෙච්චාම අපිට ඒ තරම් දුකක් නැහැ. සමහර කර කිසියම් දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් සංසන්දනය කරලා බලන්න, තමන්ගේ දරුවාට වෙන තරම් දුකක්, තමන්ගේ දරුවා විපතටපත් වෙච්චාම තමන්ට ඇති වෙනව තරම් දුකක් අර අනුන්ගේ දරුවන්ට ඇති වෙච්චාම තියෙනවද කියන්නේ? දැන් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපිට මගේ දරුවා මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්නවා තණ්හාව වැඩි. තණ්හාව වැඩි වෙන නිසා මට මගේ දරුවාගේ වැසනේ දුක වැඩි වෙනවා. අනුන්ගේ දරුවා මම මගේ කියලා ග්‍රහණය කරගෙන නැහැ. ඒ නිසා අර තමන්ට කිසියම් ප්‍රිය කෙනෙකුගේ දරුවෙක් නැති වුණා, අපිටම යම් කිසි කෙනෙකුගේ දුකක් දැක්කා, කරුණාව තියෙනවා, ඒ නිසා යම් මානසික නොකමැත්තක් ඇති වෙනවා අනිත් කෙනාගේ දුකෙහි. එනකොට ඒක තමන්ගේ දරුවා කෙරෙහි, තමන්ගේම ප්‍රියයා කෙරෙහි ඇති වෙච්ච ඒ දුක හා සමකරන්න පුළුවන්කම නැහැ. දැන් හොඳට පැහැදිලි වෙනවා ඇති, තණ්හාව වැඩි වෙච්ච තරමටම දුක වැඩි වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ තණ්හාව වැඩි වෙන හින්දා අපි අකුසල් රැස් කිරීමක් සිද්ධ කරනවා. තණ්හාව අඩු වෙනකොට තමයි කුසල් රැස් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට කුසල් රැස් කිරීම හෝ අකුසල් රැස් කිරීම හේතුවෙන් තණ්හාව අඩු වැඩි වීම සිද්ධ වෙනවා නම් අපි උපක්‍රමයක් යොදනවා ඒ තණ්හාව අඩු කරන්නට. ඒ තණ්හාව අඩු කරන්නට අපි තණ්හාව අඩු වෙන කර්ම කරනවා. තණ්හාව අඩු වෙන කර්ම කරනකොට ඒ කර්ම වලට අපි කියනවා කුසල කර්ම කියලා. තණ්හාව වැඩි වෙන කර්ම කරනකොට අපි ඒ කර්ම වලට කියනවා අකුසල කර්ම කියලා. ඊගාවට තණ්හාව නිසා ලෝභය ඇති වෙනවා, නැත්නම් රාගය ඇති වෙනවා. තණ්හාව නිසාම ද්වේෂය ඇති වෙනවා. තණ්හාව හින්දම මෝහය ඇති වෙනවා. ආයිත් මෝහය තණ්හාවට හේතු වෙනවා. මෝහය රාගයට නැත්නම් ලෝභයට හේතු වෙනවා. මෝහය ද්වේෂයට හේතු වෙනවා. මෝහය නැති කළා නම් තණ්හාව නැහැ, මෝහය නැති වෙනවා නම් ලෝභය නැහැ, මෝහය නැති වෙනවා නම් රාගය නැහැ. මේ මෝහය කියන එක තමයි අපි කියුවේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව නැති වුණා කියන එක තමයි මෝහය නැති වුණා කියලා කියන්නේ. යම් කිසි විදිහකින් රාගයෙන් අකුසල් කරනවා නම්, තණ්හාව වැඩින දේවල් කරනවා නම් රාගයේ හේතු කොටගෙන. එතකොට අපි ඒ කරන්නේ මෝහය වර්ධනය කිරීමක්. මෝහයත් වර්ධනය වෙනවා, මෝහය නිසා තණ්හාවත් වර්ධනය වෙනවා. දැන් එහෙනම් රාගයෙන් හෝ ලෝභයෙන් වැඩ කරනකොට තමන්ගේ මෝහය නැගෙනවා, මෝහය වර්ධනය වෙනවා. අපි කල්පනා කළ බැලුවොත් ද්වේෂය තියෙනවා. ද්වේෂයෙන්ද, ද්වේෂයෙන් වැඩ කරනකොට ද්වේෂය ඇති වෙන්නේ කුමක් හින්දාද? මෝහය නිසා. ඒතකොට දැනගන්න ඕනේ මෝහයෙන්ද රාගය ඇති වෙනවා. නැවතවරක් මෝහයෙන්ද ද්වේෂය ඇති වෙනවා. රාග ද්වේෂ මෝහ රාග ද්වේෂ මේ දෙකම සම්බන්ධ වෙනවා මෝහයට. ඒ කියන්නේ මෝහයයි රාගයයි සම්බන්ධයි. මෝහයයි ද්වේෂයයි සම්බන්ධයි. මෝහය තනිවම ක්‍රියාත්මක වෙනවා. හැබැයි රාගය තනිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ද්වේෂය තනිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ද්වේෂය ක්‍රියාත්මක වෙන්න මෝහය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා.
රාගය ක්‍රියාත්මක වෙන්න මෝහය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මෝහය යම් විදිහකින් නැති වුණාද රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. හැබැයි දැන් අපි මෝහය නැති කරන්නට රාගය ඇතිවන ක්‍රියාවන් නැති කරනවා, ක්‍රියාවන් පාලනය කරනවා. නැත්තම් ද්වේෂය ඇතිවන ක්‍රියාවන් පාලනය කරනවා. මෙන්න මේ රාග, ద్వේෂ, මෝහ ඇතිවන ක්‍රියාවන් පාලනය කිරීම තමයි අපි කියන්නේ සිල්පද ආරක්ෂා කරනවා කියලා. සීලය කියලා කියන්නේ හික්මීම. දැන් හික්මෙනවා කුමක් සඳහාද? මෙන්න මේ අකුසලයන් පහ කිරීම පිණිස, අකුසල ශක්තිය දුරු කිරීම පිණිස. ඒක කළ යුතුම දෙයක්. යම් කෙනෙක් සුවයක් සැපයක් බලාපොරොත්තු වෙනවා නම්, ලෞකික සැපයක් බලාපොරොත්තු වෙනවා හෝ ලෝකෝත්තර සැපයක් බලාපොරොත්තු වෙනවා හෝ යම් සැපයක් බලාපොරොත්තු වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි අකුසල් අයින් කිරීම. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අකුසලම් භික්කවේ පජහත, මහණෙනි අකුසල් අතහරින්න, අකුසල් දුරු කරන්න. සක්කා අකුසලම් පජහිතුං, පුළුවන් මේ අකුසල් අතහරිනවා කියන එක කරන්න. ඒක බැරි දෙයක් නෙමෙයි. නොචේතං සක්කා අභවිස්ස අකුසලම් පජහිතුම්. යම් විදියකින් අකුසල් අතහරින්නට බැහැ කියලා එකක් තියෙනවා නම් නාහං එවං වදෙයං. මම මේ විදියට කියන්නේ නැහැ. කුමක්ද? අකුසලම් පජහතේ යති. අකුසල් අතහරින්නට කියලා. ඒ වගේම අනිත් පැත්තට කියනවා සක්කා කුසලං භාවේතුම්. මහණෙනි කුසල් වඩන්න පුළුවන්. නොචේතං සක්කා අභවිස්ස කුසලං භාවේතුම්. මහණෙනි කුසල් වඩන්නට බෑ කියලා එකක් තියෙනවා නම් නාහං එවං වදෙයං. මම මෙහෙම කියන්නේ නැහැ. කොහොමද? කුසලම් භාවෙය්‍යාථාති, කුසල් වඩන්නට කියලා. දැන් බලන්න, ඊටාම අවධාරණය කළා තියෙනවා. අකුසල් අතහරින්න, කුසල් වඩන්න. පින්නතේ දැන් මොනවද මේ අකුසල් කියලා කියන්නේ? මොකද කුසල් කියලා කියන්නේ? දැන් මෙතෙක් කියපු ටිකෙන් සාමාන්‍යයෙන් අවබෝධයක් ඇති. අකුසල් කියලා කියන්නේ තණ්හාව අඩු වෙන්නට කරන යම් ක්‍රියාදාමයක් තියනවාද? තණ්හාව වැඩි වෙන්නට කරන යම් ක්‍රියාදාමයක් තියනවාද? ඒකට අපි කියනවා අකුසල් කියලා. තණ්හාව දුරු වෙන ක්‍රියාදාමයක් තියනවාද? තණ්හාව යටපත් වෙන තුනී වෙන ක්‍රියාදාමයක් තියනවාද? මේවට කියනවා බුදුරජාණන් වහන්සේ මේ අකුසල් වලට හේතු කියනවා කුසල් කියලා. කුසල් වලට හේතු කියනවා. අකුසලයට හේතු තුනක් තියෙනවා. කුසලයට හේතු තුනක් තියෙනවා. මොකද්ද අකුසලයට තියෙන හේතු තුන? ලෝභ, දෝෂ, මෝහ. කුසලයට තියෙන හේතු තුන? අලෝභ, අදෝෂ, අමෝහ. මේවා ඔක්කොම හේතු හයයි. හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ හේතු හය මුල් කරලා. යං වික්ඛවේ ලෝභපකතං කම්මං, ලෝභජං ලෝභ සමුදයං, තං කම්මං කුසලං. ඒ වගේම කියනවා යං දෝෂපකතං කම්මං, දෝෂජං දෝෂ සමුදයං, තංකම්මං අකුසලං. නැවත කියන්නම්. යං ලෝභපකතං කම්මං, ලෝභජං ලෝභ සමුදයං, තංකම්මං අකුසලං. ලෝභය මුල් කළා, ලෝභයෙන් ජනිත වෙච්ච, ලෝභයෙන් හටගත්ත යම් කර්මයක් තියනවාද? ඒ කර්මය අකුසලයක්. යං දෝෂපකතං කම්මං, දෝෂජං දෝෂ සමුදයං, තංකම්මං අකුසලං. ඒ වගේම මෝහපකතං කම්මං, මෝහජං මෝහ සමුදයං, සංකම්මං අකුසල. ලෝභ, දෝෂ, මෝහ මුල් කළා. යම් කර්මයක් හටගනීද, ඒ කර්මය අකුසල කර්මයක්. යම් අලෝභ පකතං කම්මං, අලෝභජං අලෝභ සමුදය, සංකම්මං කුසලං. ඒ විදිහටම අදෝෂ, අමෝහ. අලෝභ, අදෝෂ, අමෝහ මුල් කළා. යම් කර්ම හටගත්තා නම් ඒ කර්ම කුසල කර්ම. දැන් මේ කුසල මූල දැනගත්තා, අකුසල මූල දැනගත්තා. તો දැන් දැනගන්නනේ කුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයේ කියලා කියන්නේ මොකද්ද? මූලය දැනගත්තා. මූලය දැනගත්තට මදි. කුසල් අකුසල් කියලා දැනගන්නත් ඕනේ. දැන් මේ අකුසල කර්ම දස ආකාරයකට පෙන්වලා තියෙනවා. දස අකුසලයෝ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. මුසාවාද, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියන මේ හතරට අපි කියනවා කාය ద్వාරයෙන් සිද්ධ වෙන අකුසල කර්මය කියලා. ඊගාවට මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන මේ හතරට කියනවා වාග් ద్వාරයෙන් සිද්ධ වෙන අකුසල කර්ම කියලා. ඊගාවට අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ තුනට කියනවා නැවත මනෝද්වාරයෙන් සිද්ධ වෙන අකුසල කර්ම කියලා. මේකේ අනිත් පැත්තක් තියෙනවා කුසල පැත්ත. දස කුසලයේ කියලා එකට කියනවා. දස කුසලයේදී මේ ක්‍රියාවලියේම ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම. ඒක කායද්වාරයේ කුසල කර්ම. මුසාවාදයෙන් වැළකීම, පිසුනාවාචයෙන්, පරුසාවාචයෙන්, සම්පප්ඵලාපයෙන් වැළකීම, මේක වාග්ද්වාරයෙන් වෙන කුසල කර්මය. ඒ වැළකීම. ඊගාවට අනභිජ්ජා, අව්‍යාපාද, සම්මාදිට්ඨි කියන මෙන්න මේ තුන කුසල පක්ෂයේ මනෝද්වාරයෙන් වෙන කර්මය. දැන් අපි අකුසල දස අකුසලයන් අතහරින්න ඕනේ, දස කුසලයන් වඩන්න ඕනේ. පින්වත්නි, දැන් 10ක් පෙන්වුවා. මේ 10ක් පෙන්වුවා වගේම පංචශීලයට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි කිව්වා පංචශීලය බෞද්ධයටත් සම්බන්ධයි, අබෞද්ධයටත් සම්බන්ධයි කියලා. කොහොමද බෞද්ධයට සම්බන්ධ වෙන්නේ? මොකද මිච්ඡා දිට්ඨි කියන එක සාමාන්‍යයෙන් අර ගැඹුරු තත්වයට යනකොට කර්ම කර්මඵල විශ්වාසයක් නැත්නම්, ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝක ස්වභාවය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තනම් ඒක තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තනි චාත්තානි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තනම් ඒ සත්වයෝ ගච්ඡanti දුක්ගතින්. ඒගොල්ලෝ දුගතියට යනවා. ඒක බුදුහාඳුරන්ගේ බුදුවදනයි. එතකොට නිට්ටය දේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන්, දුක්ඛ දේ සුඛ වශයෙන්, අනත්ත දේ අත්ත වශයෙන් යමෙක් ගත්තනම් එතනත්ගේ ක්‍රියාදාමය තුල එයා කර්ම කර්මඵල විශ්වාසය, ඒ කියන්නේ කුසල කර්ම අකුසල කර්ම වල විපාක දීම පිළිබඳව එයාට පැහැදිලි අවබෝධයක් නැති වෙනවා. එනිසා අකුසලය කියලා කුසලය සිද්ධ කරනවා. අපි කියමු දැන් සමහරක් වෙලාවට තමන්ගේ ආගමේ නාමයෙන් ප්‍රාණඝාතය කරනවා. එතකොට ආගමේ නාමයෙන් හින්දා හොඳයි කියලා තමන් තීරණය කරගෙන හිටියට කරන කර්මය ප්‍රාණඝාතයමයි. නමුත් දෘෂ්ටි හේතු කොටගෙන ඒක හොඳයි කියලා හිතනවා. ආගමේ නාමයෙන් සුරාපානයක් කරනවා. ආගමේ නාමයෙන් හින්දා හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් සුරාපානය කරනවා. සුරාපානය කිරීමක් කරන්නේ. එතකොට ඒක කොහොමටවත් හිත සුව පිණිස වෙන්නේ නැති දෙයක්. අපි බලන්න ඕනේ ආගමේ නාමයෙන් කිරීම නෙමෙයි. අපි බලන්න ඕනේ මේ කරන ක්‍රියාව අනුන්ට හිත සුව පිණිස පවතිනවද? අපිටම අනුන්ට හිත සුව පිණිස පවතින්නේ නැත්නම්, අනුන්ට සැපේ පිණිස පවතින්නේ නැත්නම්, අනුන්ගේ යහපත පිණිස පවතින්නේ නැත්නම්, එහෙනම් එතනම තියෙනවා තමන්ටත් ඒක යහපත පිණිස පවතින්නේ නැහැ. සමහර කට අනුන්ට දුක් දීලා තමන්ට ලොකු ධනයක් ගන්න පුළුවන් වේ. ධනෙ ලැබීම නෙමෙයි මෙතන කියන තමන්ට වෙන යහපත. ඒ ධනෙ අනුන්ට දුකක් දීලා තමන් ධනෙ ගත්තට පස්සේ තමන්ගේ හෘදේ සාක්ෂිය තමන්ට කියනවා මං කළේ වැරද්දක්, මේක නීති විරෝධී දෙයක්, සමහර විට නීතිය මගේ පසුපසට එනවා කියලා බියෙන් තමන් තැවෙනවා, ශෝක කරනවා. මෙලව නැති වුණොත් එයාට පරලොවදී හරි ඒකේ විපාකයේ කළ වැරදි වැඩේ විපාකයේ ලැබෙනවා. පරලොව විශ්වාස කළ නොකළ තමන් වැරදි වැඩේ වළක්වලා තිබුණොත් තමන් කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනවා නම්, අනුන්ට හිංසා කරන්න නැතුව ජීවත් වෙනවා නම් පරලොව නැතත් ප්‍රශ්නයක් නැහැ. පරලොව තිබුණත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හෘදේ සාක්ෂිය තමන්ට පිරිසුදුයි, මම මේ ලෝකයේ කිසිවෙකුට වැරද්දක් කළා නැහැ කියලා. අපි තුමු අනුන්ට දුකක් දීලා ජීවත් වෙනවා නම් තමන් දන්නවා හොඳටම මං අනුන්ට දුකක් දුන්නා කියලා. මං අනුන්ව විපතට පත් කළා කියලා. ඒ නිසා කොච්චර ගැලවෙන්නේ නැහැදවත් මතු පිටින් තමන් ඒකට පැලැස්තර දාගෙන අර කරපු වැරද්ද යටපත් කරන්නේ නැහැදවත් තමන්ගේ අභ්‍යන්තරයේ දන්නවා මං අනුන්ට දුකක් දුන්නා කියලා. ඒ නිසා කවදාවත් ඒ අකුසල කර්මයේ විපාකයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වේදනාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක දන්නව නම් මගේ ක්‍රියාව ඒ අනුන්ට විපත පිණිස, දුක පිණිස, අහිත පිණිස පවතිනවා කියලා, එහෙනම් එයාට හොඳට හිතා ගන්න පුළුවන් මේක මං කරන නරක කර්මයක්. ආගමේ සමහරක් වෙලාවට ඒක හොඳයි කියලා කියන්නත් පුළුවන් යම් යම් හේතු ඉදිරිපත් කළා. ඒ වුණාට පැහැදිලිවම තියෙනවා කර්මය, කර්මඵලය. ඵලය තමා විතර වෙන්නත් පුළුවන්, ඵලය අනුන් අතර වෙන්නත් පුළුවන්. කර්මයේ ඵලය අනුන්ට දුක පිණිස පවතිනවා නම් ඒකත් කරන්න එපා. අනුන්ට විපතක් පිණිස පවතිනවා නම් ඒකත් කරන්න එපා. ඒකයි කර්ම කර්මඵල පිළිබඳ ඇදහිීමක් නැහැ කියලා කිව්වේ. මේ මතු ආත්ම භාවයේදී ලැබෙන කර්මඵලය පමණක් නෙමෙයි. දැන් මෙතෙන්දී මේක අදහන්න, මේක විශ්වාස කරන්න, මට දුක වගේම අනිත් අයටත් මගේ වේදනාව සාධාරණයි. මට යම් වේදනාවක් ඇති වෙච්චහම, මට යමක් අහිතක්, යමෙක් අහිතක් කරපහම, මට කරදරයක් කරපහම, ඒක මට චිත්ත පීඩනයක් සඳහා, මට දුකක් සඳහා හේතු වෙනා වගේම එවැනි ක්‍රියාවල් අනිත් අයටත්, කුරා කූඹියටත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. දැන් මේ ටික මෙන්න මේ කර්ම කර්මඵල විශ්වාසය තමා තුල තහවුරු කරගත්තොත් තමන්ට පුළුවන් අකුසලයන්ගෙන් වැළකීම සිද්ධ කරන්න. එතකොට මේ අකුසල් පහ කිරීමට, අකුසල් දුරු කිරීම පංච සීලයේදී සිද්ධ වෙන්නේ මේ විදිහට. පංච සීල රැකීමේදී දැන් බලන්න, පංච සීලය ආරක්ෂා කරන්නේ කොහොමද? නැත්නම් අපේ සීල් කඩන්නේ කොහොමද? ඒ කඩන ක්‍රියාවල් වලින් එකක් තියෙනවා ප්‍රාණඝාතය කියලා කායද්වාරයෙන්, අදින්නාදානය කායද්වාරයෙන්, කාම මිත්‍යාචාරය කායද්වාරයෙන්, ඊගවට මුසාවාදය වාග්ද්වාරයෙන්, ඊගවට සුරාපානය කායද්වාරයෙන්. දැන් බලන්න එදිනෙදා ජීවිතේ ගත කරන කෙනාට මේක හොඳට පැහැදිලි වෙලා තියෙනවා. වාග්ද්වාරයෙන් එකයි, කායද්වාරයෙන් හතරයි, හැබැයි මනෝද්වාරයෙන් මොකක්වත් නැහැ. නමුත් මේ ක්‍රියා සඳහා තමන් යම් කිසි කලින් සිතල මතල කටයුතු කිරීමක් තියනවාද? එතකොට ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන්න ඉස්සෙල්ලා තමන් මානසිකව ඒ ක්‍රියාව කරලා තියනවා. අපි තුමු මිනිහෙක් මරන්න කියලා, සතෙක් මරන්න කියලා, මරන්න කතා කරනවා, ඒ යොදන වචන වාග්ද්වාරයට සම්බන්ධයි. ඒ ක්‍රියාව කරනවා කායද්වාරයට සම්බන්ධයි. හැබැයි මෙහෙමයි මරන්නේ, මේ වෙලාවට මරන්න ඕනේ, මෙන්න මේ විදිහට තමන් මේක සිතනවා. සිටිවිල්ලක් ඇති වෙච්චාම ඒ සිටිවිල්ල වැරදි කියලා පහ කරනවා. එතකොට ඒක කර්මයක් වශයෙන් දිගට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි පාපී සිටිවිල්ල නැවත නැවත මේක කරන්න ඕනේ කියලා ඒක දිගට වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනවනම් ඒක තමයි කරෝති, කම්මං කරෝති කායේන වාචාය මනසා. මනසෙනුත් තමන් ඒ කර්මය කරනවා. එතකොට සොරකම් කිරීම සම්බන්ධයෙන්වත් එහෙමයි. සොරකම තමන් පැත්තකට වෙලා කොහොමද මේක කරන්නේ කරන්නේ කියා ඒක පිළිබඳව මූලිකව පසුබිම හදනකොට, තමන් කරන පිළිවෙල සකස් කරනකොට, හිතනකොට, ඒක නැවත නැවත හිතනවා නම් දිගින් දිගටම ඒක මනෝ කර්මයට සම්බන්ධ වෙනවා. පංච දුෂ්චරිතයේදීම ඔකම සිද්ධ වෙනවා. දැන් තේරුම් ගත යුතු දෙයක් තමයි මේ කර්මය කරන්නේ පුද්ගලයා කවුද? පුද්ගලයා බෞද්ධයෙක්ද? කවුද බෞද්ධයා කියලා කියන්නේ? බෞද්ධයා කෙනෙකුට නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා බුදුරජාණන් වහන්සේව ශාස්ත්‍රූත්වයෙන් බාරගත්ත කෙනා. බුදුරජාණන් වහන්සේව ශාස්ත්‍රූත්වයෙන් බාරගත්තේ බුදුහාමුදුරුව දේශනා කරපු ඒ ධර්මය, ඒ දර්ශනය පිළිගැනීම හින්දායි. ඒ දර්ශනය පිළිගත්තා. මොකද දර්ශනය? සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා. සිරු සංස්කාරයන් අනිත්‍යයි, සිරු සංස්කාරයන් දුකයි, සිරු ධර්මියෝ අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මේ අනුසාරයෙන් ඒවත් තහවුරු කරන්නට ලෝක ස්වභාවය පෙන්නලා ධර්ම දේශනා කළා කියලා. ඉතින් මේක තහවුරු කරගෙන ලෝක ස්වභාවයට මේක දාලා, ඒ කියන්නේ කොහොමද? දැන් සියලු සංස්කාරයන් අනිත්‍යයි කිව්වා. සංස්කාරයන් අනිත්‍ය වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මගෙන් බාහිර සංස්කාරයන් අනිත්‍ය වුණා නම් මට ප්‍රශ්නයක් නැහැ. මට ඒක දුක වෙන්නේ කොහොමද? ඒ බාහිර සංස්කාර වලට මම තණ්හාවෙන් ඇලිලා තියෙනවා. ඒ මොකද්ද මේ සංස්කාර කියලා කියන්නේ? යම් යම් හේතුන් ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙලා ඇති වෙලා තියෙන දේවල්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර ධාතුන් නිසා ඇති වෙලා තියෙන යම් රූපී, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට සම්බන්ධ දේවල් තියෙනවා. මේවට මම ඇලුම් කරනවා. මම තණ්හාවෙන් ඇලිලා. එතකොට මම මේ ඇලීම තියෙන හින්දා යම් විදිහකින් මට ඒව නැති වෙනකොට ඒව තියෙන තව ස්වභාවයෙන් වෙනත් ස්වභාවයකට පත් වෙනකොට මං අකමැති තත්වයකට ඒක පත් වෙන්නේ. එතකොට මට වේදනාවක් ඇති වෙනවා. මට ඕන විදිහට මේක පවතින්නේ නැහැ. මං ඇලුම් කරන විදිහට මේක පවතින්නේ නැහැ. එතකොටම වේදනාවක් ඇති වෙනවා. ඒ ඇයි වේදනාවක් ඇති වෙන්නේ? සංස්කාරයන් අනිත්‍ය වෙන නිසා. ඒතර දුකයි වේදනාව කියලා. දුක්ඛ වේදනාව. ඒක එහෙම නොවනවා කියලා දෙයක් නැහැ. ඒකින්ද සංස්කාර තුලින් සැප වේදනාවක් ඇති වෙන්නේ නෑ. සංස්කාර කොයි විදිහට ගත්තත් ඒ සංස්කාර වලට තෘෂ්ණා කළ මොහොතේ ඉඳන්ම තෘෂ්ණා කරන්නේ නම් සැපයයි කියලා ආස්වාදයක් ඇති කරගමින්. හැබැයි සැපයි කියලා හිතාගෙන ආස්වාදයක් ඇති කරමින් ඒකේ තෘෂ්ණාව හදාගත්තට ඒකේ මොහොතේ ඉඳන්ම ඒ තෘෂ්ණාවට අරමුණු වෙච්ච වස්තුව ඒ මොහොතේ ඉඳන්ම අනිත්‍යතාවයට ගොදුරු වෙමින් පවතින්නේ. එනිසා තමන් යම් වෙලාවකක ප්‍රිය කළාද ප්‍රිය කරපු ස්වභාවයෙන් අප්‍රිය කරන තත්ත්වයට අනිවාර්යයෙන්මපත් වෙනවා. එතකොට සබ්බේ සංඛාරානිච්ච යම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දෙයක් යම් ධර්මතාවයන් මුල් කරලා හටගත් දෙයක් ඒ ධර්මතාවයන්ගේ ස්වභාවයෙන් ඇතිවෙච්ච මේ කිසිදු ක්‍රියාවක් මට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා සබ්බේ ධම්මා අනත්ත මෙන්න මේක තේරුම් ගත්තනම් ලෝක ස්වභාවයට සම්බන්ධ කළා මේ ලෝක ස්වභාවයෙන් මිදීමක් තියනවා නම් අන්නේ මිදීම තමයි සැපයයි කියලා කිව්වේ. ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තියට ඉඳුරන් පිනවීමට හෝ යම්කිසි ආකාරයක ලෝකයට ඇති කරගත්ත බැම්මක් අනුව ඇති වූ තෘෂ්ණාවක් තියනවාද අන්නේ ඒ තෘෂ්ණාව තමයි අපට දුකයි කියලා කියන්නේ. දුක ඇති වෙන්නට ඒ ප්‍රධාන හේතුව වෙනවා. මේ තෘෂ්ණා සහගත බැම්මෙන් මිදෙන්නට ඕනේ. බුදුහාමුදුරුව මිදෙන පාර කිව්වා. මෙන්න මෙහිමයි මිදෙන්නේ. මොකද්ද මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් මේ මාර්ගය දේශනා කළා. මේ දේශනා කරපු මාර්ගය අපි පිළිගත්තනම් දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත ස්වභාවය පිළිඅරගෙන ඒ නිසා ඇතිවෙන්නා වූ යම් දුකක් තියනවාද ඒ දුකෙන් මම මිදෙන්න ඕනේ කියලා. ඈ දුකක් තියනවා දුක ඒ දුක ඇතිවෙන්න හේතුවක් තියනවා තෘෂ්ණාවෙන් ග්‍රහණය කිරීම. ඒතර ඒ දුකෙන් මම මිදෙන්න ඕනේ කිවනම් මිදෙන්න මාර්ගයක් තියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ සම්මා දිට්ඨිය ආදී කොටගත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සති සම්මා සමාධි වලින් අවසන් වෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව තමන් බාර ගන්නවා. මොකද හේතුව ඒ මාර්ගයේ බුදුහාමුදුරුව කිව්වහින්ද බාර ගන්න ඕනේ නැහැ. ඒ බුදුහාමුදුරුව දේශනා කරපු ඒ මාර්ගයේදී බලන්න විමසිල්ලෙන්. ඒ විමසිල්ලෙන් බැලීම ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. දැන් අපිටම අපි බෞද්ධයෝ ජේසුස් වහන්සේගේ යම් දර්ශනයක් තියෙනවද? ඒ දර්ශනේ දිහා විමසලා බැලුවට කමක් නැහැ. ඈ මුස්ලිම් ආගමේ යම් දර්ශනයක් තියෙනවද? විමසලා බැලුවට කමක් නැහැ. හැබැයි ඔක්කොම විමසලා බලන්න ඕනේ බුදුහාමුදුර බෞද්ධයෙක් නම් ඔක්කොටම ඉස්සෙල්ලා බුදුහාමුදුරන්ගේ දර්ශනය හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ දර්ශනේ තේරුම් අරගෙන ඉවර වෙලා අන්‍ය දර්ශන පිළිබඳව විමසුවට කිසි වැරද්දක් වෙන්නේ නැහැ. එතකොට තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙන හරය බුදුරජාණන් වහන්සේගේ තියෙන නොසෙල් වෙන ගතිය මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය හොඳට වටහාගෙන අන්‍යව ගැන විමසනකොට විමසන් නැත්නම් කිසි දවසක බෑ විශේෂත්වයකටපත් වෙන්න. මම බෞද්ධයෙක් කියලා ඔය මල් පූජා කර කර හිටියට බුදු පිළිමයක් ඉස්සරහට වෙලා ගාථා කිය කිය හිටියට කවදාවත් බුදුදහමේ ප්‍රතිඵලය ගන්න හම්බෙන්නේ නැහැ. ඒ දර්ශනය දැනගෙන ඒ තුල විමසන්න තෝනේ. ඒ විමසීම තුළ තමයි තමන්ට අවබෝධය ලැබෙන්නේ. විමසීම තුළ තමයි තමන්ට ඒ දහමට අනුව කටයුතු කරන්නට මනස නැඹුරු වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් හොඳ බෞද්ධයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි කියලා යමක් දේශනා කළා. ඒ සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? නැවත මුලටම සම්බන්ධ වෙන්නේ. අකුසලයේ කුමක්ද? කුසලයේ කුමක්ද? අකුසල මූලයේ කුමක්ද? කුසල මූලය කුමක්ද? මෙන්න මේ කාරණා පිළිබඳව අවබෝධයක් ලැබීම තමයි සම්මා දිට්ඨි කියලා කිව්වේ. දැන් මං හිතන්නේ මේ මම කියපු කාරණා ටික හොඳට අහුම්කම් දීගෙන හිටියනම් යම් කෙනෙක් ඒ අහුම්කම් දීගෙන හිටපු කෙනාට සම්මා දිට්ඨිය කියන එක නිකම්ම ඇති වෙන්නට ඕනේ. එයාට තේරෙන්න ඕනේ කොතනද දෘෂ්ටියද දෘෂ්ටිය ග්‍රහණය කරගෙන ලෝක යථාර්ථයෙන් පිටපණිනවද නැත්නම් දෘෂ්ටිය පොඩ්ඩක් අයින් කළා ලෝකේ යථාර්ථය පිළිතනවද යථාර්ථයේ තුල ජීවත් වෙන්නට කටයුතු කරනවද කියන මෙන්න මේ කාරණා පිළිබඳව අපි බුද්ධිමත්ව සිතා බලන්න ඕනේ. ආගම එකයි කිව්වේ මුලින් ගත්ත ආගම අපිටම අබෞද්ධකෝ වේවා බෞද්ධකෝ වේවා දැන් අපි තුන් බෞද්ධය කියන අපි ගත්ත ආගම තියෙනවා. ඔය ආගම හරි කියලා ග්‍රහණය කරගෙන හිතයක දෘෂ්ටියක් වශයෙන් තණ්හාවෙන් අරගෙන අපේ ආගම කියලා එකකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ කීයටවත්. අපේ ආගම මොකද්ද මොකටද තියෙන්නේ කියලා හිතන්න ඕනේ. මෙන්න මේ ටික දැනගෙන තමයි අපි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා කිව්වේ. දැන් අපි හිතන්නේ අරහතු කියනකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ නික්ලේශීත්වයයි අරහා මේ භගවා කියනකින් දක්වන්නේ රාග ද්වේෂ මෝහ දුරු කළා රාග ද්වේෂ මෝහ නැති කරලා සියලු කෙලෙසුන්ගෙන් මිදෙච්ච නිසා තමයි භගවා කියලා කියන්නේ. අරහා කියලා කිව්වේ අපි කියනවා නොයෙක්වර විස්තර කළා දීලා තියෙනවා අරහා කියලා කිව්වේ සුදුසුයි. මොකටද? බුදුරජාණන් වහන්සේ ඒ නොවරදින මාර්ගයේ දේශනා කළා. බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේම සත්වයන්ට මේ සර්වාකාර වූ දුකෙන් මිදෙන්නට. එතකොට බෞද්ධයෙක් බුදුහාඳුරන්ව තමන්ගේ ශාස්ත්‍රීයත්වයට ගත්තනම් නම් එයාගේ යුතුයකම තමයි බුදුහාඳුර කෙරේ ගෞරවයක් තියෙනවා නම් අන්න ඒ පිළිපැදීම කරන්න ඒ දහමට අනුව පිළිපැදීම කරන්න. ඒ පිළිපැදීමට තමන් යොමු වුණා යොමු වෙච්ච පුද්ගලයෙක් තමයි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා කිව්වේ. අන්න ඒතනට ඊගාවට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවන්ගේ පිහිට ඇරෙන්න බුදුහාමුදුරන්ගේ මාර්ගය මම ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ කියන්නේ මම වෙන මාර්ගයක් නැහැ මම බුදුහාමුදුරන්ගේ මාර්ගයම තමයි ගත්තේ. එතකොට ඒ මාර්ගය පිළි අරගත්ත කියන එක තමයි බුද්ධං සරණං ගච්ඡාමි. ඒ පිළිගත් මාර්ගයේහි මම පිළිපදිනවා කියන එක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා දේශනා කළේ. දැන් එවනිත ඒ තැනත්තාට එයා දැන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. එතන සංඝ කියලා කිව්වේ ආර්ය සංඝයාට. සෝවාන් ආදී මගඵලෙන්පත් සංඝයා. එතකොට ඒ ආර්ය සංඝයා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය ශ්‍රාණික මාර්ගයේ ගමන් කළා එහි ප්‍රතිඵල ලැබපු අය. එතකොට අපිට සාක්ෂියක් තියෙනවා. අනේ සාක්ෂ්‍ය ස්ථානයේ පිහිටීම අපටත් ලොකු පිහිටක්. ඒ නිසායි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. දැන් මේ තෙරුවන් සරණ ගියා. මෙන්න මේ තෙරුවන් සරණ ගිය උපාසකයා හෝ උපාසිකාව පන්සිල් සමාදන් වෙනවා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් බලන්න පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බහ තෝරන්න ගත්ත දායගම්ම කියනවා. මරණකලුත් කියනවා අවුරුදු 80ක් 90ක් ගිහලා මරණකලුත් කියනවා දිගටම. අපි අහුවොත් මොකද්ද මේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ කියලා ඕනෑම කෙනෙක් උත්තර දෙන්නේ පින්වත්නි මම සතුන් නොමරමි නැත්තම් පණ ඇති සතුන් නොමරමි. බලන්න ශික්ෂාපදයක් සමාදන් වුණාට ශික්ෂාපදයේ සමාදන් වෙච්ච ගත්ත ආකාරයවත් Taman දන්නේ නැහැ. පිළිතුරෙන් පැහැදිලි. දැන් මම සතුන් නොමරමි කියන එක නෙමෙයි ශික්ෂාපදයක් වශයෙන් සමාදන් වීම කරන්නේ. පානාති පාතා වේරමණී කියන එක තමයි මම සතුන් මරන්නේ නැහැ කියන එකෙන් එක්වන ඒක දක්වන කොටස. පානාතිපාතා වේරමණී මම වලකිනවා විරමණය. ඒ ක්‍රියාව කිරීමෙන් වලකිනවා. අදින්නාදාන වේරමණී ඒ ක්‍රියාව කිරීමෙන් වලකිනවා. මේ විදිහට අනිත් ශික්ෂාපදවලත් වේරමණී කියන කොටසෙන් කරන්නේ වලකිනවා. හැබැයි දැන් තව කොටසකුත් තියෙනවා මේකේ. සික්ඛාපදං සමාධියමි කියලා කොටසකුත් තියෙනවා. සික්ඛා කියලා කියන්නේ හික්මීම. පදං කියන්නේ කාරණය. සමාධියමි හික්මීමට කාරණයක් වශයෙන් මම එහි පිහිටනවා. ඒක සමාදන්ව ගන්නවා. දැන් අපිටම මම පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාධියමි කියනවා. වලකිනවා. හැබැයි තේරුම දන්නේ වලකිනවා කියන එක විතරයි. ඒක දැන් එයා සමාදන් වෙලා ඉන්න අතරේදී තමන්ට ටිකක් කරදරයක් කියලා හිතන සර්පෙක් එහෙම එනවා. සර්පයා ආපු වෙලාවට ශික්ෂාපදේ කොහේ හයිද දන්නේ නැහැ. ශික්ෂාපදේ පැත්තකින් තියලා අයියෝ සිල් ගත්තට කොහොමද මේ වෙලාවේ විසකුරු සර්පයා ඉතින් අතාරින්න බෑනේ මරන්න ඕනේනේ කියලා ආ විසකුරු සර්පයාට ඒ සර්පයාගේ ජීවිතේ නැති කරනවා. දැන් කොහොමද සමාදන් වුණාද? පින සමාදන් වුණා කියලා කියන්නේ ඒ ක්‍රියාව කරන්න ආපු වෙලාවට ඒ ක්‍රියාව නොකරන්නට තමන්ගේ මනස පිහිටුවා ගැනීමක් තමයි සික්ඛාපදං සමාදියාමි කියන එක කරන්නේ. මොකද මාව මම හික්මවනවා. වැරද්ද කරන්න ආපු වෙලාවට මම වැරද්ද නොකරන්නට මා විසින්ම මාව හික්මවා ගන්නවා අර සිල්පදයේ සමාදන් වීමෙන්. නැත්තම් නිකම් වේරමණී වේරමණී කියලා ඉදීමක් නෙමෙයි. දැන් සුරාපානය කරන ඇත්තෝ හැමදාම දැන් ඕනෑම වෙලාවක කියනවා ආ මං හෙට ඉඳන් නවත්තනවා අද ඉඳන් නවත්තනවා හෙටත් කියනවා හෙට ඉඳන් අද ඉඳන් නවත්තනවා අනිද්දාටත් කියනවා අද ඉඳන් නවත්තනවා මම ලබන මාසේ ඉඳන් නවත්තනවා අපිටම දැන් ජනවාරි මාසේ පළවෙනිදා එහෙම එනකොට කියනවා මම මේ අවුරුද්දේ මුල ඉඳන්ම නවත්තනවා බොන එක හැමදාම ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් නවත්තනවා ටික දවසකට මම ලබන පළවෙනිදා නවත්තනවා මොකද හේතුව අර සමාදම් වෙනවා කියන එක දන්නේ නැහැ මොකද්ද කියලා. පිනති දැන් කරන දේ දැන් ක්‍රියාවෙහි යෙදෙන දේ නොකරන්නට අදිෂ්ඨාන කරලා ඒක නැවත නැවත කරන්නට යෙදෙනවා නම් අවස්ථාවන් ඒ අවස්ථාවල් වලදී මම මේක කරන්නේ නැති වෙන්නට මගේ මනස හදා ගැනීම තමයි ශික්ෂාපද සමාදන් වීමෙන් කරන්නේ. දැන් ඒ සමාදන් වීම තුළ තමන්ට එකක් අදිෂ්ඨානය වර්ධනය කරනවා. අදිෂ්ඨානෙ නැත්තම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අදිෂ්ඨානය ඔස්සේම වීරය වෙනවා. මේක කරන්න ඕනේ කොහොම හරි වැලකීම කරන්න ඕනේ. නොමර ඉන්නට ඕනේ. ඒකට උත්සාහ ගන්නවා, වීරය කරනවා. ඒතකොට දැන් අදිෂ්ඨානය තමයි ශ්‍රද්ධා. මට කරන්න පුළුවන් මම කොහොම හරි කරනවා. ශ්‍රද්ධා. ඒකද වීරිය. ඉතින් මම සිල්පද සමාදන් වෙලා ඉන්න කෙනෙක්. ඒක සිහිය සති. ඒ සතිය කැඩෙන්න දෙන්නේ නැහැ. ජීවිතේ පුරාම පවත්තන. පවත්තමින් ඉන්නවා. එතකොට සති සමාධි. ඒ සමාධියත් එක්කලා පඤ්ඤා. වෙනවාටි සති සමාධි දෙක එක අවස්ථාවක ගොඩනැගෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා සද්ධා, විරිය, සති. මේ සද්ධා, විරිය, සති තුනේ තමයි අපේ එදිනදා ජීවිතේ කරකෙන්නේ. සතිය කැඩිච්ච ගමන් වීරියත් නැහැ, ශ්‍රද්ධාවත් නැහැ. ඒ කියන්නේ තමාට තමා පිළිබඳ තියෙන විශ්වාසයත් නැති වෙනවා. විශ්වාසය නැති වෙච්ච ගමන් සතියත් නැහැ, තමන්ට වීරියත් නැහැ. මේ කරුණු තුන එකට එකට සම්බන්ධයි. ඒ කරුණු තුන වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එකක් කැඩුණොත් අනිත් එකත් නැහැ. හැබැයි ඒ තුන කරන්නට එක්තරා විදිහක ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ නිසා ඒ තුනට ප්‍රඥාවත් සම්බන්ධ වෙලා තියෙනවා. එක්තරා ආකාරයකින් ප්‍රඥාව නැත්තම් සම්මා ඒ කියන්නේ හරියටම ඒ කියලා තියෙන අදිෂ්ඨානය කියන අදිෂ්ඨානය මුල් කරගත් ඒ ශ්‍රද්ධාව නැති වෙනවා ප්‍රඥාව නැත්තම්. ඒ වගේම විරිය කොහේ ඇයිද දන්නේ ප්‍රඥාව නැත්තම් මොකට විරිය කරයිද දන්නේ ඊට පස්සේ ප්‍රඥාව නැති වෙච්චාම. ඊගාවට ප්‍රඥාව නැති වෙච්ච ගමන් සිහිය පාපේ පැත්තට නඹුරු වෙනවා මිස කුසලයේ පැත්තට නඹුරු වෙන්නේ නැහැ. තමන්ගේ වාසියත් නම් හොදට සිහි කරගනි. නමුත් තමන්ගේ වීරිය වඩ අදිෂ්ඨානය කෙරෙහි වීරිය දක් ඉදිරියට ගෙනියන්නට සිහියෙන් කටයුතු කිරීම කෙරෙන්නේ නැහැ. නිසා ප්‍රඥාව සම්බන්ධයි. එතකොට ඒ හතරම එකට ක්‍රියාත්මක වෙලනකොට තමයි එක් යම් වෙලාවක තමන්ට මනසේ පිරිසිදුකම තහවුරු වෙච්චාම මේ ක්‍රියාවල් වල වැළකීමෙන් එතකොට එයාට අන්න චිත්ත සමාධිය කෙනෙක් ඇති වෙනවා. ඒ සමාධිය ඇතිවීමම එයාට යත් සමාහිතෝ යතා භූතං පජානාති. ඒ සමාධිය ඇතිවීමෙන් යතා භූත ඥානය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් වැටහෙනවා. අනේ මට මේක වැටහෙන්නේ කොහොමද කියලා තර්ක කිරීමක් වාද කිරීමක් නැහැ. ඒක සිත සිතයිනේ නැහැ. වැටහීම නිකම්ම එනවා. ඒක සමාහිත වීමේ ලක්ෂණයයි. එතකොට ඒක උත්සාහයෙන් කරන දෙයක් නෙමෙයි. ඒ වැටහීම ලබා ගැනීම යථා භූත ඥානෙ ලබා ගැනීම. දැන් බලන්නට තව පැත්තක් බලන්න තියෙනවා මේකේ. කොහොමද මේක ආර්ය දස කුසලයට වැටෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන්නේ. පංචශීලයේ සමාදන් වීම. දැන් ඔන්න අපිටම දස කුසලයට එනකොට ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාර. දැන් පංචශීලයේ කියන්නේ මුසාවාදේ විතරයි. පිස්සනාවාච, පරුසාවාච, සම්පප්පලාප ඒක නෑ පංචශීල වල. ඒ වුණාට දැන් පුද්ගලයා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් තැනැත්තාට එයා දැනගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියලා. මොන බලන්න, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒකට මම එන්නම්. අපි මුසාවාදයේ පෙන්නලා ඉවර වෙලා තබන මුසාවාදා කියලා සමාදන් වෙනවා. මුසාවාදයක අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන අංගයටද? සම්මා වාචා. දැන් ඔන්න බලන්න සම්මා වාචා කියන එක බුදුහාමර විග්‍රහ කරලා තියෙනවා. මොකද සම්මා වාචා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි පිවිසි කෙනෙකුට නම් එයාට සම්මා වාචා කියලා කියන්නේ මුසාවාදා වේරමණී කතමංචෞසෝ සම්මා වාචා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. දැන් පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන කෙනෙක් නම් එයාට මුසාවාදා කියලා සමාදන් වුණාට මුසාවාදා කියලා සමාදන් වෙනකොටම අන්න අර මාර්ග ඒ අංග තුනම අංග හතරම එතන තියෙනවා. හැබැයි සමාදන් වෙන්නේ මුසාවාදා වේරමණී කියලා. අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිත් ක්‍රියාදාමයන් ටික හරියට සිද්ධ වෙනකොට පිස්සුනාවාච, පරසාවාච, සම්පප්පලාප කියන මේවායින් සිද්ධ වෙන යම් කිසි අපායගාමීත්වයක් තියෙනවනම් ඒ අපායගාමීත්වය අනිවාර්යයෙන්ම අයින් වෙනවා. ඇයි? සම්මා දිට්ඨි. බලන්න සම්මා දිට්ඨි කියලා කිව්වේ මොකද්ද? අපි කලින් කිව්වා කුසල් අකුසල් පිළිබඳ දැනීම. එහෙනම් සම්මා දිට්ඨියේ පිහිටිකෙනා කුසල් අකුසල් පිළිබඳව දන්නවා නම් එයාගේ වීර්යය නැත්නම් වායාමය සම්මා වායාමය. සම්මා වායාම කියලා කියන්නේ මොකද්ද? තමන් කරන අකුසලයන් අයින් කළා කුසල් වර්ධනය කරන්නට කරන ව්‍යායාමය. ඒ උත්සාහය. දැන් පංචිල් රකින්න කෙනා ප්‍රාණඝාතයෙන් වළකිනවා. වළකිනවා. වළකින්න ව්‍යායාම කරන්න ඕනේ. ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ කුමක් නිසාද? අකුසල මූලයන් නිසා. මොනවාද අකුසල මුල්? රාග, ద్వේෂ, මෝහ. තමන්ට ඇහැ පිනවීමේ කැමැත්ත තියෙනවා. කන පිනවීමේ කැමැත්ත. දිව පිනවීමේ කැමැත්ත. නාසය පිනවීමේ කැමැත්ත. ශරීරය පිනවීමේ කැමැත්ත. සමහර දෙනාට ප්‍රාණඝාතය කරනකොට හරි සතුටුයි. ඈ ඒ සතාගේ වේදනාව බලබල ඉන්න එකක් සතුටුයි. ඒ පින්නත්නේ ඔය මේ පින්නතුන් සමාඩ කියලා ඇති කියවල ඇති එඩ්ගා කේසි කියන ඒ එක්තරා ඇමරිකාවේ 1920 ගණන් වල ජීවත් වෙච්ච කෙනෙක්. එයා ස්වයං මෝහණයට පත් වෙලා අනුන්ට ඇතිවෙච්ච රෝගවලට ප්‍රතිකර්ම කළා. ඒ ප්‍රතිකර්ම කරද්දී හුඟක් වෙලාවට එයා යනවා අතීත භවයන්ට. එක තරුණියක් එයාට ලියුකේමියා රෝගය හැදිලා. දැන් ඒකට මේ එඩ්ගා කේසි මහත්මාව හොයාගෙන ගිය වෙලාවේදී ප්‍රතිකර්ම ගන්න එයා කිව්වේ මේක සනීප කරන්න බෑ කියලා. මේක කර්ම වේගයක් කියලා. අතීතයට ගියා. යනකොට එයා කිව්වා මෙන්න මේ කාරණේ නිසා මේක ඇති වෙලා තියෙන්නේ. රෝග නිධානයට ගියා. අපේ අද වෛද්‍යවරු කියන්නේ දැන් නිධානයට යනවනේ. මේ වෛද්‍යවරයා අතීත කර්ම නිධානයට යනවා. එයා කියනවා ඔබ අතීතයේදී තමන් හොඳ රාජකුමාරිකාවක් වෙලා ඉඳලා එයාගේ තියෙන මේ විනෝදය තමයි විනෝද ක්‍රියාව තමයි අර තමන්ගේ හතුරන්ව ගෙන්නලා එයා සිංහයන්ට දානවා. දැන් මේ සිද්ධියේදී කියන්නේ එයාගේ පෙම්වතා එත් එක්ක ඇතිවෙච්ච අවනාපයක් හේතු කරගෙන ඒ පෙම්වතාව මෙයාගේ බලය පාවිච්චි කරලා රාජ බලය පාවිච්චි කරලා පෙම්වතාව ගෙනල්ලා පෙම්වතාව සිංහයන් එක්කලා දැම්ම සටන් කරන්න. ඒ සිංහයෝ ලේ පෙර පෙර අරයව හූරගෙන කනවා බල බල මෙයා හරි සතුටක් භුක්ති වෙනවා. අන්න ඒ සතුට ඒ ක්‍රියාව කරලා ඒ සතුට වීම හේතුවෙන් දැන් අර ලේ පෙර පෙර කනවා දැකලා වින්දනයක් ලැබුපේකම අනිත් පැත්තෙන් දැන් එයා මනුෂ්‍යත්ව භාවයක් ලැබලා හිටියත් එයාගේ ඇඟේ දැන් ලේ වතුර වෙනවා. ඒ ලේ වලට තමයි අසනීප හැදිලා තියෙන්නේ. දැන් එයා කියනවා එයා බෞද්ධයෙක් නෙමෙයි. එයා හොඳ ක්‍රිස්තියානි භක්තිමතෙක්. ඒ උනාට එයා ඒ මෝහණයට පත් වුණාට පස්සේ එයාගේ ආගම ගැන නෙමෙයි කතා කරන්නේ. එයා තනිකර දකින්න දේ කියනවා. කියනවා මෙන්න මේකයි මේ කර්මයේ විපාකයයි මේ ලැබුණේ කියලා. බුදුදහමේ හැමතිස්සම පෙන්නන්නේ ඔබ කර්ම කළාද ඊට අනුරූප විපාක තියෙනවා. දැන් බලන්න මේ අනුරූප විපාක ලැබිලා තියෙන හැටි. එතකොට එකයි මං කිව්වේ ප්‍රාණඝාතය කිරීම ඇස් දෙකෙන් දැකදක ඇලුම් කරනවා සමහරු. ආස කරනවා. එතකොට ඇහැ පිනවනවා ප්‍රාණඝාතය. ඊගාවට සමහර දෙනාට දුෂ්ටයාට කන් දෙකක් පිනවනවා. හරි ආසයි තමන්ගේ හතුරන් මරුණා කියලා කියපුවාම. දැන් බලන්න අපේ සමාජය අද වර්තමාන පසුබිම් බැලුවත් අපිටම ඔන්න කෝටි 3400ක් මලයි කියලා ආරංචියක් ලැබිච්ච ගමන් සිංහලයේ කොච්චර සතුට වෙනවද? කෝටි මලයි. කිසිම අනුකම්පාවක් නැහැ. බොහොම හොඳයි. බොහොම සතුට වෙනවා. ඒ වගේම තමන්ගේ අත සිංහලයේ මලයි කියලා කිව්වත් අයියෝ මොන අපරාධයක්ද? අපේ මිනිස්සු මැරිලා. දැන් මේ හැම දෙකම මේ කාරණා දෙකෙම උනේ කෝටි මරුණයි කියලා කිව්වත් එතන තමන්ට වින්දනයක් ලැබුණ කනට ප්‍රියමනාප දෙයක් ඇහුණ කන පිනෙව්වා. ඊගා ඒකම සිංහලිය මැරුණා කියලා කිව්වත් ඒකෙන් තමන්ට අමනාප දෙයක් ඇහුණා ද්වේෂයක් ඇති වුණා. ඉත බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සම සිංහලිය දිනන්න ඕනේ කියන එකයි. ඉත ඒක ගැන ඉතින් එහාට විස්තර කරන්න මම යන්නේ නැහැ. හැබැයි ඥානවන්තයෙකුට කරන් තියෙන්නේ මේ දෙකම දිහා බලන්න ඕනේ මධ්‍යස්තව. අනේ රටේ කෑල්ලක් කඩා ගන්න මේ මිනිස්සු මිනි මරා ගන්න හැටි මොකද්ද මේ කරන්නේ? ඒ වගේම හිතා ගන්නට ඕනේ මේ මිනිස්සු ලෝකයේ කර්ම ස්වභාවය දන්නේ නැති නිසා ඕනෝන් එන කොටා ගනිමින් වැනසෙනවා. ඒක සසර ස්වභාවයයි. ඒ නිසා අපට මේ සසර පවත්නා තාක්කල් මෙවැනි දේවල් වලින් ගැලවෙන්න පුළුවන්කම නෑ. සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යනවනම් මේ කොච්චර බන දැනගෙන හිටියත් යුද්ධයක් නම් රට දැය රකින්න යුද්ධ කරන්න වෙනවම තමයි ඕනෑම කෙනෙකුට. පින්වත්නි අපි බුද්ධාගමේ තමයි අපි බෞද්ධයි. බෞද්ධයන්ට ප්‍රාණඝාතය හිමි නෑ. ඒකිනු සමහරු කියනවා බෞද්ධයන්ට තුරා කූඹියෙක්වත් මරන්න අයිතියක් නෑ. ඉතින් කොහොමද යුද්ධ ගැන කතා කරන්නේ කියලා. නෑ පින්වත්නි බෞද්ධයා යුද්ධ ගැන කතා කරනවා නෙමෙයි. බෞද්ධයා තමන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට කතා කරනවා. බෞද්ධයෝ ගිහිලා නැහැ අනුන්ගේ දේවල් පැහැරගන්න. කවදාවත් අනුන්ගේ දේවල් පැහැරගෙන මිනි මරන්න ගියේ නැහැ බෞද්ධයෙක්. නමුත් බෞද්ධයා කරන්නේ තමන්ගේ අයිති, තමන්ගේ නිජ භූමිය, තමන්ගේ ශාසනය රැකගන්නට, තමන්ගේ රටේ සදාචාරය රැකගන්නට සටන් වැදීමයි බෞද්ධයෝ එදා කළේ. බෞද්ධයෝ අද කරන්නේ ඒ දෙමයි. නමුත් බෞද්ධ නොවන අනිත් පැත්තෝ ඉන්නවා ලෝකේ. දැන් අපි හිතමු අපේ රටේ ගත්තොත් මේ ක්‍රියා ත්‍රස්ත ක්‍රියාදාමයන්හි යෙදී කියලා ඉන්නේ නැත්තෝ බෞද්ධයෝ නෙමෙයි. ඒගොල්ලෝ අබෞද්ධයෝ. ඒගොල්ලන්ට සහයෝගය දෙන අනිත් රටවල් ඒගොල්ලොත් අබෞද්ධයෝ. ඒගොල්ලන්ට අනිත් රටවල් අල්ලා ගැනීම මිනි මැරීම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. සමහරකට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් නම් මිනි මරන්නේ. ඒගොල්ලන්ට දෘෂ්ටිය තියෙන ඒක හොඳ දෙයක්. එතකොට ආගම ප්‍රචාරය කරන්න කියලා තමන්ගේ ක්‍රිස්තියානි ආගම වේවා, මුස්ලිම් ආගම වේවා, හින්දු ආගම වේවා, ඕනෑම ආගමක අපිට බලපාන ක්‍රමයට බැලුවොත් තමන්ගේ ආගමට තමන් තියෙන ආදරේ හින්දා මගේ ආගම ප්‍රචාරය කරන්න ඕනේ කියලා මම දිගින් දිගටම මිනි මරන්න ගියොත් එහෙම, බෞද්ධයන්ව මරන්න ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? බෞද්ධ. එතකොට බෞද්ධයාට එන ඇස් දෙක පියාගෙන අත් දෙක බැඳගෙන හිටියොත් එහෙම බෞද්ධ ටික ඔක්කොම නැති වෙලා යනවා, බෞද්ධ රටවල ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඒක එහෙම බුද්ධ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ, එහෙම දර්ශනයක්. ඒ එක පැත්තක්. තමන්ගේ ඒ රට රාජ්‍යන් ආරක්ෂා කිරීම එක පැත්තක්. හැබැයි සසර පවතින තාක්කල් ලෝකෙන් ගැලවිල්ලක් නැහැ. ඉතින් අනිත් පැත්ත කරන්න තියෙන්නේ ඒක දැනගෙන අනේ මේ සසරින් මිදෙන්න ඕනේ කියලා කටයුතු කරන එකයි. දැන් අපිට පැහැදිලිව පේනවා ප්‍රාණඝාතයේ හේතුකටගෙන කම්පිනවන්නත් පුළුවන්. ප්‍රාණඝාතයෙන් දිව පිනවන්නත් පුළුවන්. ඇයි හොඳට මරාගෙන කනකොට දිව පිනවත්ත හැකේ. ඒ වගේම ඒව මරලා හදලා හොඳට සුවදාග්‍රහණය කරනකොට නාසයත් පිනවත්ත හැකේ. හොඳට පිනවති පංචින්ද්‍රියන්ම කොහේද අඩු ගානේ හතරක්වත් පිනවනවා. සමහරක් වෙලාවට තමන් හදට ඒක තල්ලු කරලා ඇඟිල්ලෙන් ඒකේ මෘදු බව එහෙම ස්පර්ශ කරනකොට කයක් පිනවනවා ඉබේටම. ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඔක්කොම පිනවනවා ප්‍රාණඝාතය හේතු කරගෙන පංචකාම රාගය. ඊගාවට අනුන්ගේ දේ ගැනීම හේතු කොටගෙන ඒකත් එහෙමයි. අනුන්ගේ දේ පරි රාගය තියෙනවා. ඒක කැමැත්ත. ඊගාවට මේ අනුන්ගේ දේ තමන්ගේ අෂ්ඨාංගාසාදී ඉඳුරන් පිනවන දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ තමන් සතු කර ගැනීමට, තමන් සතු කර ගන්නට තමන් දරන සිටිවිල්ලක්. ඒකත් ආදානයක් තමයි. අනුන්ගේ දේ ආදානය කිරීමක්, ගැනීමක්, ආදානය කරා. එතකොට එතෙන්දි තමන්ට ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන ගාක් ඉස්සරහට යනවා. ඉතින් අපි නැති මේ හිතන්න එපා අදින්න ආදානය කියන එක මේ අදින්න ආදානයේදී අතින් ගන්න එක විතරක් කියලා නෑ. හිතින් ග්‍රහණය කිරීමත් බොහොම දරුණි. ඒකින්ද අනුන්ගේ දේවල් ඕනෙම නෑ. තමන්ගේ තියෙන දෙයින් තමන් සතුටු වෙන්න. අනුන්ගේ දේ ගැන හිතන්න එපා කියලා කිව්වේ ඒකයි. ඊගාවට කාමේසු මිච්ඡාචාරා. මේ කාමේසු මිච්ඡාචාරා කියලා කියනකොට කාමේසු සම්මාචාරයක් තියෙනවා. ඒ නීත්‍ය අනුකූල විවාහ කළා පස්කම්සෝ බින්දි භුක්ති විඳින්නේ. ඒක කාමේසු සම්මාචාරා. පරදාර සේවනය, බාලාපචාර මෙව කාමේසු මිච්ඡාචාර. තවගත කාමේසු මිච්ඡාචාර පැත්තට යනකොට කරුණාව, මෛත්‍රිය ඔක්කොම නැති වෙලා යනවා. දරුවොත් එපා වෙලා යනවා. භාර්යාවත් එපා වෙලා යනවා. පුදුම දුෂ්ට මානසිකත්වයක් ඇති වෙන්නේ කාම මිත්‍යාචාරයට. නේද? කාම මිත්‍යාචාරය කියන්නේ කාම උන්මත්තක භාවය. ගමනේ අද සමාජයේ බැලුවොත් එහෙම අපිට හොඳට පැහැදිලිව පේන දෙයක් තමයි අපේ සමාජයේට දරුවෝ එපා වීගෙන යනවා. එක්කෙනයි දෙන්නයි සමහරට එක්කෙනෙක්වත් නැහැ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කාම මිත්‍යාචාරයේ හේතු කොටගෙනයි. පිළිගත්තත් නැතත් දරුවෝ එපා කියන සංකල්පය, දරුවන්ට ද්වේෂ කරන සංකල්පය නම් කාම මිත්‍යාචාරයේ නැත්නම් කාම උන්මත්තක භාවයේම ආදීනවයක්. ඒක කාටවත් නැහැ කියන්න බෑ පින්නත් නේ. එතකොට මුසාවාද බුදුහාමුදුරු දේශනා කරන්නේ මුසාවාදයේ කියන එක විතර අපරාධයක් තවත් නැහැ. අපි කියනවා බොරුවට විහිළුවට බොරු කියනවා කියලා. පිනත් කිසිම බොරුවක විහිළුවක් නම් නැහැ. ඒක විහිළුවක් වෙන්නේ බොරු කියන කෙනාට විතරයි. බොරුව අහන කෙනාට නම් කොයි විදිහකින්වත් විහිළුවක් වෙන්නේ නැහැ. බොරුව අහන කෙනා අනිවාර්යයෙන්ම රැවටෙනවා. රැවටිච්චාම මානසික පීඩනයක් ඇති වෙනවා. සමහර ලෙඩෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම බොරුවට කියන විහිළුවෙන් බාල දරුවන් විනාශයටපත් වෙනවා. ඒ දරුවෝ නවග යනවා. ඒ දරුවෝ ඒ බොරුව පුරුදු වෙනවා. අන්තිමට අම්මගේ තාත්තගේ විහිළුවට කියන බොරුවෙන් රැවටෙන දරුවා පසු කාලයකදී අම්මා තාත්තා දෙන්නම රවටනවා. ඒ දරුවා අම්මා තාත්තා දෙන්න රවටන්නට යෑම දරුවාගේ ජීවිතයේ අවදානම් තත්වයකටපත් වෙනවා. තරුණ වයසට පත් වෙනකොට අම්මා තාත්තලා රවට්ටලා ඕන වැරදි වැඩක් කරන්න දරුවා පෙළඹෙනවා. ඊගවට සුරාවේ ආදීනව වෙනම පෙන්වන්න පුළුවන් පින්නත් නේ. සුරාව නිසා සමාජය කොයිතරම් විනාශයට පත් වෙනවද කියන එක. සුරාවෙන් ලැබෙන වින්දනය හේතු කොටගෙන විනාශයටම විනාශයටම යනවා පුද්ගලයා දන්නේම නැතුව. ආර්ථික වශයෙන් විනාශ වෙනවා, සමාජික වශයෙන් විනාශ වෙනවා, දරු පවුල් පිටින් වෙනසිලා යනවා. මේ කාරණා වෙනමම විග්‍රහ කළා කියන්න ඕනේ. අයි බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන්ට වෙනමම විග්‍රහයක් මේ සුරාව හා දුම්බැටිය පිළිබඳව පෙන්වලා දෙන්නට වෙනමම දේශනාවකින්. දැන් මේකෙදි මේ දේශනාවේදී අපි එල්ල කරන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළට කොහොමද මේ පංචශීලයේ වැදගන්නේ, දස කුසලයට වැදගන්නේ කොහොමද? දැන් බලන්න කර්ම කර්මඵල විශ්වාසය තුළින්ම සම්මාදිට්ඨිකයෙක් වුණා නම් අර දස අකුසලයේ තියෙන මිච්ඡා දිට්ඨි අංගය නැති වෙනවා. ඊගාවට පංචශීල රැකීමේදීම ඒතනත්තාට කරුණා මෛත්‍රී ආදී ගුණයන් ඇති වෙනවා, ඡාගී ගුණේ ඇති වෙනවා. එතකොට ඒතනත්තාට බුද්ධාම විශේෂයෙන්ම දක්වනවා ඡාගය සද්ධා විරිය සද්ධා සීල සුත ඡාග පඤ්ඤා දියුණු කරන්න කියලා. තමන්ගේ තියෙන සම්පත් අතහැරීමට දානය කියන දේ ඉදිරියටම එනවා. එතකොට ඒ නිසා ඒ තුලින් තමාගේ අභිජ්ජාව දැඩි ලෝභය විෂම ලෝභය ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය තුල තමන් හිතනකොට තමන්ට පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාව නැති වෙනවා. ඒක තමයි විශේෂයෙන්ම අභිජ්ජා කියලා කියේ. මම මගේ කියන තැන ග්‍රහණය තමන් අතහරින්නට පෙළඹෙනවා ටික ටික. ඊගාවට ව්‍යාපාදය අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය තුල ඉඳගෙන පංචිල් රකින්නකොට තරහව වෛර බැඳ ගැනීම ඔක්කොම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. මොකද පංචිල් රකින්නවා කියන්නේම මෛත්‍රී වඩනවා කියන එකයි. මෛත්‍රී වඩනවා කියන්නේ ද්වේෂය අඩු වෙනවා කියන එකයි. හිමින් හිමින් ද්වේෂය අඩු වෙලා යනවා. දැන් මේක ඇවිල්ලා අයි ඒ අව්‍යාපාද කියන අංගයේ දස කුසලෙහි ව්‍යාපාදේ නැති වෙනවා. එතකොට දැන් බලන්න ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරය මුසාවාද පිසුනාවාච පරුසාවාච මුසාවාදත් එක්කලම අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳලා කේලමක් කිව්වත් ඒ කේලම අනුන්ව බිඳ යම්කිසි කෙනෙකුව හදන්නට වරද්දෙන් මුදවන්නට අනුන්ට කියලා මෙයා මේ වැරද්දක් කළා කියලා කියනවා මිසක් ඔවුනොන් බිඳවීමේ අපේක්ෂාව නැහැ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටිනාට. ඒ නිසා එතෙන්දි ඒතනත්තාට අපායගාමීත්වේ නැති වෙනවා ඒ කේලම් කීමේ. ඊගාවට පරුෂ වචනේ වුණත් අපායගාමීත්වේ නැති වෙනවා. මොකද එයා හොඳට පිහිටලා ඉන්නවා තමන්ට තියෙන සීලය තුළ. ඒ නිසා එයාගේ තියෙන ඒ මානසිකත්වයේ අපායගාමීත්වේ නැති වෙනවා. ඊගාවට පිසුනා වාච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටයුතු කරන ඇත්තෝ හිස් වචන කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි තුමු උදාහරණයක් ගත්තොත් විහිළුවට බොරුවක් කියනවා. විහිළුවට බොක් කියන බොරුව අනිත් එක්කෙනා දැනගත්තොත් මේක විහිළුවක් කරන්න කියලා ඒක හිස් වචනයක් වෙනවා. එතකොට ඒ විදිහට හිස් වචනය තේරුම් ගන්නට ඕනේ. තේරුමක් නැති සම්ප්‍රප්පලාප දොඩදොඩා ඉන්නට අර්ථයක් නැති කිසිම වැඩක් නැති අනර්ථය සිද්ධ කරන දේවල් කී කියා ඉන්න එක කරන්නේ නැහැ කවදාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටි කෙනෙක්. දැන් බලන්න දස කුසල ධර්මෙහි පිහිටි කෙනා ඒකාන්තයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙනවා. මෙන්න මේ පංචශීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම තමයි අපන්නක ප්‍රතිපදාවට පිවිසනා කියලා කියන්නේ. පින්වත් මේ අපන්නක ප්‍රතිපදාවේ අවසන් පුරුෂයන් වන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපන්නක සූත්‍රයේදී. ඒ නිසා දැනගන්නට අපි මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය රැකගෙන පංච දුස්චරිතයෙන් අයින් වෙලා පංච සුචරිතය ඉදිරියට ගෙනියන්නට අදිෂ්ඨාන කරගන්නට හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍යත්වයේ ආරක්ෂා කිරීම වශයෙන් පංචශීලයේ ආරක්ෂා කරගෙන උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරගන්න හැම දිනාට තෙරුවන් සරණ වේවා.